අද දින විවාදයට ගැන නායපත්‍ය විෂයාංක 102 සඳහන් ඇති ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන පනත්වන් කෙටුම්පත සහ ඉඩම් සංතේ පැවැරීම සීමා කිරීමේ සංශෝධන පනත්වත් කෙටුම්පත 2018 ජූනි 19 දින සහ 2018 මැයි 26 දින පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලදුව 2018 ජූලි 17 රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සරකා බලය ඒ සම්බන්ධව එකී කාරක සභාවේ වාර්තාව ජූලි 18 දින එනම් අද දින පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලදී බව මේ සභාවට දැනුම්
කර කැමැත්. අයිට 1 and 2 සර්. එරාන්.
ඔනරබල් එරාන්
වික්‍රමනායකතුමනි අද ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන පනත අපි ඉදිරිපත් කරන සංශෝධන ඉදිරිපත් කරනවා 2009 අංක 9 දරණ ජාතිය ගොඩනැගීමේ බදු පනතේ ඒ ජාතිය ගොඩනැගින බදු පනත පැනුවේ එදා මේ සඳහන් කළා දැන් බදු ගැන කතා කරනවා කියලා. ඇත්තටම මේ පනත ඉදිරිපත් කළේ 2009 ජාතික ගොඩනැගීමේ බද්ද කියලා පනතක් රාජපක්ෂ රජය තමයි ඉදිරිපත් කළේ. ඒක මතක් කරන්නේ සිදු වෙලා තිනවා මේ අවස්ථාවේදී. එතකොට මේ අය ඒක ඉදිරිපත් කළේ මේ භාණ්ඩ නිෂ්පාදන
ඔනරබල් ස්ටේට් මිනිස්ටර් මේ අවස්ථාවේදී ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමා මොලාසේන පැමිණුණේ ඇත.
එතකොට
මේක ඉදිරිපත් කළේ භාණ්ඩ නිෂ්පාදනයත් ආනයනය කරුවන් සේවා සපයන්නන් හා තොගහා සිල්ලර වෙළඳාම් නිරත තැනැත්තන් මේ බද්දට යටත් කිරීමටයි. එතකොට බද්දට යටත් පිරිවැටුම මත 2% වෙන ලෙස ජාතිය ගොඩනැගීමේ බදු අනුපාතය අදාළ වුණා. 2018 අයවැය මගින් ගත තීරණ අනුව අපි මේක සංශෝධනයක් ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ මේ ජාතික ගොඩනැගීමේ බදුවට අපි එක බද්දක් පමණක් එකට යටත් කරනවා. අනිත් ඒවා මේ බද්දෙන් අපි නිදහස් කරනවා. මේ 2009 තිබුණ බදුවලින් අපි නිදහස් කරනවා. එතකොට මත්පැන් සඳහා ලබා දී තිබූ බදු නිදහස ඉවත් කර මත්පැන් අපි බද්දට යටත් කරනවා. ඉතින් මත්පැන් පමණයි මේකෙන් යටත් කරන්නේ බද්දට. අපි නිදහස් කරනවා විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරයට අදාළ ඔරු පැදීම, කායක්, ස්කයිට්, සර්ෆින්, කිමිදීම් ආදී ජල ක්‍රීඩා සඳහා අවශ්‍ය මෝටර් මගින් ක්‍රියාත්මක නොවන ක්‍රීඩා උපකරණ හා උපාංග ආනයනය කරන නිසා අපි ඒකේ නිදහස් කරනවා. එතකොට එල්ලී යන ග්ලයිඩර්, බැලූන්, පැදවිය හැකි ගුවන් යාන, පැරෂූට්, පැරාග්ලයිඩර් සහ ගුවන් ක්‍රීඩා සඳහාත් අපි මේවත් මේ බද්දෙන් නිදහස් කරනවා. මොකද සංචාරක ව්‍යාපාරය තව වර්ධනය කරන්න බලාපොරොත්තු වෙන නිසා. ඊට අමතරව කපා උපදම ප්‍රතියපනයන කිරීමේ අරමුණෙන් ආනයනය කරන මැණික්ගල් අපි ඒවත් මේ බද්දෙන් නිදහස් කරනවා. කෘෂිකර්මයේ කටයුතු සඳහා උසස් තාක්ෂණය යොදා ගන්න අරමුණෙන් හරිතාගාර වගේ ඉඳිකිරීම් තියෙනවා නම් ඒ වල තෝරාගත් උපකරණ උපාංග ආනයනය කරනවා නම් මේ බද්දෙන් අපි ඒකත් නිදහස් කරනවා. ඒ වගේම පොල් කර්මාන්තයේ පොල් තෙල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන. මොකද අපි හදන්නේ පොල් ආශ්‍රිත නිෂ්පාදන දිරි ගන්වන්න. ඒ නිසා ඒ බද්දෙන් අපි නිදහස් කරනවා. ඒ කියන්නේ පොල් තෙල්ට අමතරව ඔය පොල් බටර් ඔය වගේ දේවල් අද නිෂ්පාදනය කරනවා. මේ බද්දෙන් ඒව නිදහස් කරනවා. 2017 අගෝස්තු 1 දින සිට පෙර එළඹී කොන්ත්‍රාත් ගිවිසුම් යටතේ සිදු කරන ලබ ඉදිකිරීම් සේවා ජාතිය ගොඩනැගීමේ බද්දෙන් නිදහස් කරනවා. උපකොන්ත්‍රාත්වරු විසින් සපයනු ලබන සේවා සම්බන්ධය හැර ඉදිකිරීම් සේවා සැපීම මත පැවැති ජාතිය ගොඩනැගීමේ බද්ද 2017 අගෝස්තු 1 දින සිට ඉවත් කරන ලදී. ඒ අනුව ප්‍රධාන කොන්ත්‍රාත්කරුවා විසින් සපයන සේවා 2017 අගෝස්තු 1 දින සිට ජාතික ගොඩනැගීමේ බද්දට යටත් කරන ලදී. 2017 අගෝස්තු 1 දිනට පෙර එළඹී ගිවිසුම් මත ඉදිකිරීම් සේවා සැපීමේදී ජාතික ගොඩනැගීමේ බද්දේ ගැළපීමේ දුෂ්කරතාවයන් සැලකිල්ලට අරගෙන දෙදස් දාහතේ ඔක්තෝබ අගස්තු මාසේ පළවෙනිතර පෙර එළඹී යම් ඉදිකිරීම් ගිවිසුමක් යටදේ සපයන ඉදිකිරීම් සේවා ජාතික ගොඩනැගෙන බද්ධය නිදහස් කිරීම සඳහා 2018 ජූනි මාසේ 19 වෙනිදා ආමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති අතර ඒක 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 කොමිටු අවස්ථාවේදී ඒ සංශෝධනයත් අද ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒක විශේෂයෙන්ම මේ ඉදිකිරීමේ ක්ෂේත්‍රයට ධනාත්මකව බලපායි කියලා විශ්වාස කරනවා. මුලසුන සිටින මන්ත්‍රීතුමනි, අද ඒ වගේම මම වචනයක් කතා කරන්න කැමති ආර්ථිකය ගැන. වසරමැද රාජ්‍ය මූලීය තත්ත්වයේ වාර්තාවත් සභාවට ඉදිරිපත් කරලා තිබෙනවා. එතකොට වසරමැද මූල්‍ය තත්ත්වයේ වාර්තාවේ මේකේ තියෙන්නේ පළවෙනි කාර්තුව පමණයි. මේකේ තියෙන්නේ අප්‍රේල් මාසයේ වෙනකන්, ජනවාරි අප්‍රේල් වෙනකන්, සමහර විස්තර තියෙනවා ජූනි මාසයේ වෙනකන්. එතකොට මේකේ තියෙනවා කෘෂිකර්මාන්තයේ ගිය අවුරුද්දේ 2017 විශාල වැටීමක් තිබුණා, විශේෂයෙන්ම ජල ගැලීම නිසා, ඒ වගේම නියඟය නිසා සමහර දිස්ත්‍රික්කවල. එතකොට ඍණාගයක් තිබුණා 3.2ක ඇවිලා පාරිසික හානිය නිසා. ඒක ඍණ 3.2 ඉඳලා ධන 4.8ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම සේවා ක්ෂේත්‍රය 3.5 ඉඳලා 4.4ට ගිහිල්ලා තියෙනවා. නමුත් අවාසනාවකට කර්මාන්ත ක්ෂේත්‍රය තමයි පසුබෑමක් තියෙන්නේ. 6.3 ඉඳලා පසුබෑමක් තියෙනවා කර්මාන්ත ක්ෂේත්‍රයේ. අතර උද්දමනය උත් පහළට ඇවිල්ලා තියෙනවා. මේ පළවෙනි කාර්තුව තුළ උද්දමනය පහළට ඇවිත් තියෙනවා. අපනයනය වැඩි වෙලා තියෙනවා, වටිනාකමෙන් වැඩි වෙලා තියෙනවා 6%. ඒ වගේම පාරිභෝගික බාණ්ඩ වල ඒ ආනයනය 15%කින් වැඩි වෙලා තියෙනවා. දැන් මේක පාරිභෝගික බාණ්ඩ 15%කින් වැඩිවීම අධිකයි, 15%කින් වැඩිවීම. ඒ නිසා අපි ඒක සලකන්නට අවශ්‍යයි. ඒ වගේම සංචාරකයන් රටට පැමිණීම ජනවාරි මාසයේ මැයි මාසයේ අතරේදී පමණක් 15%කින් 887,000 ඉඳලා 110,000 ඉක්මවා ගිහිල්ලා තියෙනවා. 15%කින් ඒ මාස පහ තුළ වැඩි වෙලා තියෙනවා සංචාරකයන් රටට පැමිණීම. එතකොට ඒ සංචාරක ඉපැයීමත් ඒ වගේම ඉහළ ගිහිල්ලා තියෙනවා. දල නිල සංචිතය ඔෆිෂල් රිසර්වස් දල නිල සංචිතය 30%කින් දල නිල සංචිතය රටේ වැඩි වෙලා තියෙනවා. ඒකෙන් අපිට පෙනෙනවා මේ රටේ ඒ ආර්ථිකයේ ශක්තිමත් වෙලා තියෙනවා කියලා. දැන් මේකේ බලපෑමක් තිබිලා තියෙනවා, ඒ කියන්නේ වර්ධන වේගයට බලපෑමක් තිබිලා තියෙනවා. මේක අපි බැලුවොත් මේ වාර්තාවේ මේ සඳහන් කරලා තියෙනවා. ඒක ඇවිල්ලා මුදල් සැපයුම වර්ධනය. දැන් මේ මුදල් සැපයුම කරන්නේ ස්වාධීනව මහ බැංකුවයි. ජලයේ රජයේ බලපෑමක් නැහැ. මේක පසුගිය කාලේ වගේ නෙමෙයි, ඒ මහ බැංකුවට ස්වාධීනව ක්‍රියාත්මක කරන්නට නිදහස තියෙනවා. ඒ නිසා මහ බැංකුවෙන් මේ මුදල් සැපයීමේ වර්ධනය ඒ අය තදින් පාලනය කරලා තියෙනවා. ගිය අවුරුද්දේ 20%කින් වැඩි වුණ එක මේ අවුරුද්දේ 16.7%කටත්. ඒ වගේම පෞද්ගලික අංශයට ලබා දුන් ණයෙහි වර්ධනය 20%කින් ඒ අය 15.3%කට අඩු කරලා තියෙනවා. So the supply of money has been restricted and the supply of credit to the private sector has been restricted by the central bank working independently to the government. As a government we would like credit to be more freely available, but the central bank has independently restricted it and that has a bearing on the growth rate. But I would say that that's an independent decision and there are lots of positives also in that decision. එතකොට මුලසුන සිටින මන්ත්‍රීතුමනි, අපි දැන් වෑයම් කරනවා මේ රටේ තියෙන මේ ආර්ථික ව්‍යුහය, ව්‍යවසායකත්වෙත් පිළිබඳව තියෙන ව්‍යුහය වෙනස් කරන්න. අඩු ආදායම් රටවල් වල අපි ගත්තොත් අපනයන ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම ගත්තොත් විශාල කර්මාන්ත කීපයක් තමයි මේ රටේ අපනයනෙන් වැඩිම ප්‍රතිශතයක් යොදවන්නේ. රටක් දියුණු වෙගෙන යනකොට ඒ කුඩා කර්මාන්ත උත් අපනයට සම්බන්ධ වෙනවා. තුන වීවසායකයන් වීවසායකත්වය වැඩි කරන්න ඕනේ, වීවසායක ප්‍රමාණය වැඩි කරන්නට ඕනේ. එනිසා තමයි මුදල් ඇමතිතුමා අයවැය කතාව කරනකොට කිව්වා වීවසායක ශ්‍රී ලංකාව කියලා සල්කල්පයක් ඉදිරිපත් කරලා ඔහු ඒක වැඩි කරන්න ක්‍රියාත්මක කළා. දැන් අද අපේ රටේ වීවසායකයන් ඉන්නේ 230,000ක් පමණ. ඒ කියන්නේ 30,000ක් ඒ ඇවිල්ලා වැඩ කරන මුළු ජනතාවගෙන්ම 2.8යි. නමුත් ඒක අපි සාපේක්ෂව බැලුවොත් අනිත් රටවල් එක්ක වියට්නාමේ ඉන්නවා ඒ වගේ 19.6ක්, තායිලන්තේ ඉන්නවා 27.5ක්. තායිලන්තේ ශ්‍රී ලංකාවේ අපිට සසඳන්න පුළුවන් අපේ ඉන්නේ 2.8යි, මේ තායිලන්තේ ඉන්නවා 27.5ක් ඉන්නවා වීවසායකයින්. ඒතර වීවසායක ප්‍රමාණය ඇත්තටම මේ රටේ බොහොම අඩුයි වීවසායක ප්‍රමාණය. විශාල රටවල් ගත්තොත් බංගලාදේශය වගේ රටක් ගත්තොත් 11.6ක් ඉන්නවා වීවසායකයින්. ඒ වගේම චීනය ඉන්නවා 7.5ක්. චීන වගේ විශාල රටක. නමුත් ලංකාවේ ඉන්නේ 2.8යි. ඒ කියන්නේ අපේම ජනගහනයේ ඉන්න රටවල් ගත්තොත් සාමාන්‍යයෙන් 10%ක්වත් වීවසායකයන් සිටිය යුතුයි. ඒ කියන්නේ 3 ගුණයකින්වත් අඩුම වශයෙන් සාමාන්‍ය ප්‍රතිශතයට පැමිණෙන්න 3 ගුණයකින් වීවසායකයන් වැඩි කරන්න ඕනේ. ඉතින් වීවසායකත්වය අපි ධෛර්යමත් කළ යුතුමයි. ඒ නිසා තමයි වීවසායකයන් 100,000කින් වැඩි කරන්න වීවසායක ශ්‍රී ලංකාව නැත්නම් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන වැඩපිළිවෙල අපි දියත් කරලා තියෙන්නේ. එතකොට මේකට දිරි ගන්වන්න අපි ණය යෝජනා ක්‍රම කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා. දැන් මේ ණය යෝජනා ක්‍රම දෙන්නේ බැංකු හරහා දෙන්නේ. එතකොට මේකට කිසිම දේශපාලන අතගැසීමක් නැහැ. මොකද බැංකුවට යන්න ඕනේ, ලංකා බැංකුව වෙන්න පුළුවන්, මහජන බැංකුව වෙන්න පුළුවන්, RDB එක වෙන්න පුළුවන්, නැත්නම් පෞද්ගලික බැංකුවකට යන්න වෙනවා. ඒතකොට මේ බැංකුවෙන් ඒක හොයලා බලන්න වෙනවා. ඒ වීවසායක අදහස ට මුදල් නැත්නම් ණය දෙන්න පුළුවන්ද කියලා. දැන් මෙතන සාමාන්‍යයෙන් තියෙන බාධකය ඇවිල්ලා බැංකුවකට ගියාම සාමාන්‍ය පුද්ගලෙක් බැංකුව සමග සම්බන්ධතාවයක් නැති බැංකුවෙන් සාමාන්‍යයෙන් ඉල්ලනවා එක්ක කොලැටරල් එකක් ඉල්ලනවා, ඉඩමක් හරිද නැත්නම් ගෙයක් වගේ කොලැටරල් එකක් ඉල්ලනවා. නැත්නම් කියනවා ඇප කරුවන් අරගෙන එන්න කියනවා. මේක තමයි ලංකාවේ සම්ප්‍රදායික බැංකු ක්‍රමය මේකයි. ඒ කියන්නේ සංවර්ධන බැංකු ඇරෙන්න අනිත් බැංකු මේ විදිහට බලනවා. මොකද මේ නමුත් අපි දැන් ඒ අයව යොමු කරන්නේ මේ එන යෝජනාව, මේ නිර්මාණශීලී යෝජනාව වෙළඳ පොළ දිහා බලලා ඒක උඩ ඒ යෝජනාව සාර්ථක වෙනවද නැද්ද, ඒක හදන්න ඕනේද නැද්ද කියන එක උඩ ණය දෙන්න කියන එක. ඒකට රජය යම්කිසි විදිහට හවුල්කාර වෙනවා. දැනට අපි ඉදිරිපත් කරලා තියෙන්නේ අපි ඒ පොලි අනුපාතයෙන් දෙන ඒ නිදහසක් හැටියට දෙන ඒ පොලි ප්‍රමාණය අපි රජයක් හැටියට ඒක අරගෙන ඒක අයවැය හරහා අපි ඒ පොලි අනුපාතය ඒ බැංකුවට දෙනවා. අපි ඒක තවත් දිරිමත් කරන්න ඒ දැන් තියෙන ණය යෝජනා ක්‍රමය තවත් දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ණය ක්‍රම හුඟක් අපි 100ක් විතර තියෙනවා බැංකුවලට යෝජනා කරලා තියෙනවා. මේ එකක් දෙකක් ගැන මම කෙටියෙන් කියන්නට කැමතියි. දැන් ගොවි නවෝදය කියලා එකක් තියෙනවා, නවෝදා කියලා සුළු පරිමාණයේ ගොවින්ට. මේක 105ක ණයක් 3.38කට ලබා දෙනවා. අද අපිට පුළුවන් වුණා අද උදේ ගිහිල්ලා ලංකා බැංකුවෙත් මහා බැංක පීපල්ස් බැංක එකෙත් අපිට ණය දෙන්න. අද මේ රිය ශක්ති කියන ණය, ඒ කියන්නේ අපි දන්නවා අපේ පාසල් ශිෂ්‍යයන් හුඟක් අවස්ථාවලදී බස් එකෙන් දුම්රියෙන්ට හැරෙන්නට එන්නේ වෑන් වල එන්නේ. ඒ නිසා වෑන් එකක් තියෙනවා නම් ඒ වෑන් එක වෙනුවට බස් එකක් ගන්නට පුළුවන්. මේ බස් එක ලබා ගන්නට 140,000ක් අපි දෙනවා 3.38ක පොලියට. ඒ කියන්නේ වෑන් එක වෙනුවට බස් එකක් පාවිච්චි කරන්න, ඒක ඊට වැඩිය කාර්යක්ෂම කරන්න පුළුවන්, ඊට වැඩිය ශිෂ්‍යයන් ගෙනියන්නට පුළුවන්. එතකොට මේක ඇවිල්ලා පොදු ප්‍රවාහනය පැත්තට නැවෙනවා, පුද්ගලික ප්‍රවාහනය පැත්තෙන්. මොකද එතකොට ඒ අවහිරය, පාරවල්වල තියෙන අවහිරයත් අඩු වෙනවා. අද අපිට මේ වගේ ණය කීපයක් අපිට දෙන්න පුළුවන් වුණා. මටත් අවස්ථාව තිබුණා ඒකට අද සහභාගි වෙන්න. ඒ වගේම තියෙනවා ජය ඉසුරු කියලා ණයක් තියෙනවා. ඉතින් මේක ඇවිල්ලා කුඩා ණය තියෙනවා රුපියල් 50,000ක වගේ දෙන්න පුළුවන් ඒවා තියෙනවා. නමුත් ඒ වගේම මිලියන 750ක් වෙනකන් මිලියන 750ක් වෙනකන් විශාල ණයත් මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යෝජනා ක්‍රමය තුළ දෙන්නට පුළුවන්. ඒ නිසා වාර්ෂික පිරිබැටුම මිලියන 250ත් මිලියන 750ත් අතරේ සේවක සංඛ්‍යාව 50 300ත් අතරේ ඉන්නවනම්
බොහෝ
ස්තුතියි. ඉන්නවනම් විශාල ණය ප්‍රමාණයක් දෙන්න පුළුවන් වුණා. අද පුළුවන් වුණා පොඩි ඇඟලුම් කර්මාන්තයකට මම එතන හිටියා දෙන්න පුළුවන් වුණා අපිට අද රුපියල් මිලියන 177ක් මේ යෝජනා ක්‍රමය අනුව. එතකොට අපි ඒ අයව දිරිමත් කරනවා, අපනායන වෙළඳපොළට තවත් දිරිමත් කරනවා. ඒ වගේම මාධ්‍ය අරුණ කියලා එකක් තියෙනවා මෙතන. මේ මාධ්‍ය අරුණ ණය දෙන්නේ විශේෂයෙන්ම මාධ්‍ය වේදීන්ට. ඒ අයගේ එක්ක උපකරණ ගන්න නැත්නම් උපකරණ අලුත් වැඩියා කරන්න අද එක මාධ්‍ය වේදයක හිටියා. මම කතා කළා කැමරාවල් ගන්න ඕනේ කියලා කිව්වා, තාක්ෂණයේ අවශ්‍යයි කියලා ඒගොල්ලන්ගේ වෘතියට. ඒ අයට කිසිම පොලියක් නැතුව අපි මාධ්‍ය ශක්තිමත් කරන්න ඕන නිසා ඒ අයට ණය ලබා දෙනවා. ඊට පස්සේ ඇරඹුම කියලා ණය යෝජනා ක්‍රමයක් තියෙනවා. මේක ඇවිල්ලා තරුණ උපාධිධාරීන්ට. දැන් අපේ රටේ තියෙන සාමාන්‍ය සංකල්පය ඇවිල්ලා අපි අධ්‍යාපනයක් ලබනවා, ඒ අධ්‍යාපනය අපි නොමිලේ නිදහස් අධ්‍යාපනය යට ඒ ක්‍රමය යටතේ තමයි ලබා ගන්නේ. මටත් ඒ වගේ අධ්‍යාපනයක් තමයි ලබා ගන්න පුළුවන් වුණේ. ඊට පස්සේ විශ්වවිද්‍යාලයට යනවා, ඒකත් සුළු පිරිසකට ඒ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය නොමිලේ ලැබෙනවා. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා රැකියාවක් ලබා ගන්න. අපේ සංස්කෘතිය එහෙම තමයි හැදිලා තියෙන්නේ. ඉතින් අපි මේ තැනේ මුල් තැන හුඟක් වෙලාවට දෙන්නේ වෘත්තීය වේදියට තමයි මුල් තැන දෙන්නේ. යන තැන නීතිඥයෙක් නම් වෛද්‍යවරයෙක් නම් නැත්නම් ගණකාධිකරණය ඉගෙනගෙන තියෙනවා නම් ඒකට තමයි මුල් තැන දෙන්න පුරුදු වෙලා තියෙන්නේ මේ රටේ. ව්‍යවසායකයට නෙමෙයි. අපි මේක වෙනස් කරන්නට ඕනේ. මේක වෙනස් කරන්න ඕනේ. ව්‍යවසායකයට මුල් තැන දෙන සමාජයකට මේක හරවන්න ඕනේ. එතකොට විශ්වවිද්‍යාලයෙන් එන ඒ ශිෂ්‍යයාට රැකියාවක් විතරක් නෙමෙයි. සමහර අය හුඟක් හොඳ අදහස් එක්ක එනවා, නිර්මාණශීලී අදහස් එක්ක එනවා. නමුත් ඒ අයට අත දෙන්න විදියක් නැහැ. මොකද අපේ බැංකු ක්ෂේත්‍රයේ එහෙම එකක් නැහැ. ඒ නිසා ඒක වෙනස් කරන්නට තමයි තරුණ උපාධිධාරීන්ට ඒ කියන්නේ ඇපයක් තියලවත්, ගැරන්ටර්ස්ලා තියලවත්, කොලටරල් එකක් තියලවත් නෙමෙයි, ලක්ෂ 15ක් වෙනකන්. ඒක තමයි උපරිම ණය ප්‍රමාණය මේකේ දාලා තියෙන්නේ. අපේ මේකේ ණයලාභින් විසින් ගෙවිය යුතු අනුපාතය උපාධිධාරීන්ට 0.01 ප්‍රතිශතය. ඒ කියන්නේ අපි මේ ණය දෙන්නේ කිසිම පොලියක් නැතුව දෙනවා. මොකද ඒ උපාධිධාරියා ඒ සමහර වෙලාවට තාක්ෂණයේ පැත්තෙන් වෙන්න පුළුවන්, ඉංජිනේරු පැත්තෙන් වෙන්න පුළුවන්, හොඳක් අදහස් තියෙනවා. නමුත් ඒ අදහස් ක්‍රියාත්මක කරන්න අත්හදා බලන්නේ ඒ අයට අවස්ථාව දිය යුතුයි කියන එක. මම මේකෙන් අවසන් කරන්නට යනවා. මොකද ණයක්‍රම මං කෝ වගේ 100ක් විතර තියෙනවා. තව එකක් තියෙනවා සත්කාර නිවාස කියලා, ණය හෝම් ස්ටේ කියලා අපි කියනවා. ඒ කියන්නේ සංචාරක ව්‍යාපාරය වැඩි වෙනවා. මම අද කියපු ප්‍රතිශත වලින් උත් මම පෙන්නවා මේ අවුරුද්දේ මේ පළවෙනි මාස පහේම සීග්‍ර ලෙස වැඩි වෙලා තියෙන විදිය. එතකොට මේ සංචාරකයන් හෝටල් වල ඉන්නවා, අනිත් අය ඉන්නේ නිවාස වල. ඉතින් හුඟක් සංචාරකයන් අද කැමති ගමට ගිහිල්ලා ඒ පරිසරයේ ජීවත් වන්න, කොන්ක්‍රීට් පරිසරයක නෙමෙයි ජීවත් වෙන්න කැමති. එතකොට නිවාස වල හුඟක් වෙලාවට මේ සංචාරකයන් ඉන්නවා. ඒ අයව දිරිමත් කරන්න එයාට ඕනනම් අවසන් කරනවා කාමරයක් දෙකක් ගොඩනගන්න අවශ්‍ය නම්. අපි ඒකට ණය ක්‍රමයක් ඉදිරිපත් කරලා තියෙනවා. සංචාරක සේවා සපයන සුළු පරිමාණයේ මේ හෝටල් හිමියන්ට, නිවාස හිමියන්ට අපි ලක්ෂ 50ක් ණයක් දෙනවා. 6% තමයි උපරිම පොලිය. එයාව දිරිමත් කරන්න මොකද සංචාරක ව්‍යාපාරය වැඩි කරන්න හෝටල් හරහා විතරක් නෙමෙයි, ඒ කුඩා හිමියන්ට අපි ශක්තිමත් කරන්න පුළුවන් වුණොත් ඒක ආර්ථිකයට වඩා සුබදායි. මට ලබා දුන්න කාලය ගැන මම ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුති ගෞරව ශ්‍රීධර. ගෞරව
ඊට හයර් සහනාධාර ක්‍රමයට මේ ණය දුන්නම ව්‍යාපාරවල මම දන්නා සංචාරක ව්‍යාපාරයක එකදී ඔහු යම් වෙලාවක් මේ 106 බැංකුවට ඉදිරිපත් කරන මේක ගෙවන ක්‍රමේ ඉදිරිපත් කරපුවාම සමහර වෙලාවට ව්‍යාපාරයේ බලාපොරොත්තු වෙන ආකාරයට සාර්ථක වෙන්නේ නැහැ. හැබැයි ඒ පිටිපත් වෙනවා ආදායම් බදු දෙපාර්තමේන්තුව. ආදායම් බදු දෙපාර්තමේන්තුව තක්ෂේරු කරන්නේ අර ඔහු ණය ගෙවන්න බැංකුවට දුන්න ඒ ෆෝම් එක ඒ අනුව අද සමහර ව්‍යාපාරිකයෝ අසරණ වෙලා තියෙනවා ඒ පිළිබඳව
මම බොහොම කෙටියෙන් කිව්වොත් ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් බදු ගහන්නේ ලාභයට තමයි ගහන්නේ. එතකොට ඔබතුමා කියපු එක හරි සමහරලාට අපිට කියන්න බෑ ව්‍යාපාරයක් වුණාම අවදානමක් තියෙනවා ඒක හරියන්න පුළුවන් හරි නොයන්න පුළුවන්. නමුත් ලාභයක් ඇති වෙන්නේ නැහැනේ ඒ අවස්ථාවේදී ලාභේ පල්ලෙහාට යනවා එක්ක පාඩුවක් ලැබෙනවා. එහෙම වුණොත් ආදායම් බදු ඉබේටම පහළට යනවා. එතකොට ව්‍යාපාරය පිළිබඳ ගන්න අවදානම බැංකුවයි ව්‍යාපාරිකයයි අතරේ තමයි තීරණය වෙන්නේ. ඒකට වෙන කවුරුත් ඒකට
නැහැත් වෙන්නේ. කවුරව ශ්‍රීධරන්
கௌரவ தலைமை தாங்கும் குழுக்களின் தவிசாளர் அவர்களே, இன்றைய தினம் சில பொருட்கள் மீதான வரி விதிப்பு தொடர்பிலும் காணிகள் வழங்குவது ரீதியான சட்டமூலங்கள் தொடர்பிலும் நடைபெறுகின்ற இந்த விவாதத்தில் எனக்கு கிடைத்த சந்தர்ப்பத்திற்கு நன்றிகள். மிக முக்கியமாக இந்த நாட்டிலே வலிந்து காணாமல் ஆக்கப்பட்ட உறவுகளுடைய முல்லைத்தீவு மாவட்டத்தில் அதற்கான போராட்டத்தை தொடங்கிய மக்கள் இன்று 500வது நாளாக முல்லைத்தீவு நகரிலே தங்களுடைய அடையாள போராட்டங்களை முன்னெடுத்து கொண்டிருக்கிறார்கள். இந்த நாட்டிலே ஒரு யுத்தம் நடைபெற்ற பொழுது இந்த யுத்தத்திலே காணாமல் போயும் கொல்லப்பட்டும் கடத்தப்பட்டும் கைகளால் ஒப்படைக்கப்பட்டும் இன்று வரை காண்பிக்கப்படாத அந்த மக்களுடைய உறவுகள் பல்வேறுபட்ட போராட்டங்களை பல இடங்களிலே முன்னெடுத்திருக்கிறார்கள். குறிப்பாக கிளிநொச்சி மாவட்டத்தில், வவுனியா மாவட்டத்தில், திருவண்ணாமலை மாவட்டத்தில், யாழ்ப்பாண மாவட்டத்தில், முல்லைத்தீவு மாவட்டத்திலே, கிழக்கு மாகாணத்திலே இவ்வாறான போராட்டங்களை அவர்கள் முன்னெடுத்திருக்கிறார்கள். இவர்களுடைய இந்த தொடர் போராட்டங்களுடைய ஒரு வடிவம் இன்று முல்லைத்தீவு மாவட்டத்திலே போராடிய மக்கள் 2 ஆண்டுகள் நெருங்குகின்ற ஒரு வருடத்தை தாண்டிய நிலையிலே 500வது நாள் அவர்கள் போராடி கொண்டிருக்கிறார்கள். இதேபோலேதான் நேற்றைய தினம் முல்லைத்தீவு மாவட்டத்தினுடைய கேப்பாப்புலவிலே தங்களுடைய சொந்த நிலங்களில் சென்று வாழ்வதற்காக போராடுகின்ற மக்கள் 500வது நாட்களை அவர்கள் பூர்த்தி செய்திருக்கிறார்கள். இந்த நாட்டிலே 2 தேசிய இனங்கள் இருக்கின்றன. கௌரவ தலைமை தாங்கும் குழுக்களின் தவிசாளர் அவர்களே, தமிழ் பேசுகின்ற ஒரு தமிழ் தேசிய இனமும் சிங்கள மொழி பேசுகின்ற தேசிய இனமும் இந்த நாட்டிலே பாரம்பரியமான வரலாற்று ரீதியான அடையாளங்களோடு தங்களுக்கே உரித்தான மொழி நில அடையாளங்களோடு இந்த மண்ணிலே வாழ்ந்து வருகிறார்கள். அவ்வாறான இந்த இனங்களுக்கிடையில் நீண்டு பெரியோடி போயிருந்த பல ஆண்டுகால யுத்தத்தின் வெளிப்பாடுகள் இறுதி 2009ஆம் ஆண்டிலே முள்ளிவாய்க்காலில் தமிழ் தேசிய இனத்தைச் சார்ந்த மக்கள் பல ஆயிரக்கணக்கிலே கொன்றொழிக்கப்பட்டார்கள், காணாமலாக்கப்பட்டார்கள், தங்களுடைய கைகளால் ஒப்படைக்கப்பட்டவர்கள் இன்று வரை இல்லை என்கிற நிலை உருவாக்கப்பட்டிருக்கிறது. காணாமல் போனோர் அலுவலகம் உருவாக்கப்பட்டு அந்த அலுவலகம் சென்று விசாரணைகளை நடத்துகிற பொழுது அது இலங்கைக்குள்ளே இருக்கிற உறுப்பினர்களை கொண்ட ஒரு அலுவலகம் என்ற அடிப்படையிலே அவர்களிடம் தங்களுடைய நம்பிக்கையின் அடிப்படையில் தங்கள் சாட்சியங்களை முன்வைக்க முடியாதென அந்த மக்கள் அந்த அலுவலகத்தை நிராகரித்திருக்கிறார்கள். அதற்கும் பல காரணங்கள் உண்டு. கடந்த காலங்களிலே இந்த நாட்டிலே பல விசாரணைகள் நடைபெற்றிருக்கின்றன. குறிப்பாக நல்லிணக்க ஆணைக்குழுவின் எல்எல்ஆர்சியினுடைய அறிக்கைகள் கிடப்பிலே போடப்பட்டன. பரணகம ஆணைக்குழுவினுடைய அறிக்கைகள் விசாரிக்கப்பட்டு அதுவும் கிடப்பிலே போடப்பட்டது. அதே மாதிரியான ஒரு வடிவத்தில் இது ஜெனிவாவிலே கொண்டு வரப்பட்ட தீர்மானத்தின் அடிப்படையில் இந்த காணாமல் போன அலுவலகம் உருவாக்கப்பட்டிருந்தாலும் அந்த அலுவலகம் நம்பிக்கைக்குரியதாக இல்லை, இதனை ஒரு சர்வதேச மேற்பார்வையோடு மேற்கொள்ளப்படவில்லை, இதில் எங்களுக்கு நம்பிக்கை இல்லை என்ற அடிப்படையில் அந்த மக்கள் நிராகரித்திருக்கிறார்கள். இந்த நாட்டிலே இன்று கூட நடைபெற்ற இந்த அரசியல் தீர்வை முன்வைக்கின்ற ஸ்டியரிங் கமிட்டி அவர்கள் கூட இன்று நல்ல சிந்தனைகளோடு அல்லது நம்பிக்கை தரக்கூடிய எண்ணங்களோடு வெளியேறவில்லை என்கிற செய்திகளையும் நாங்கள் அறிகிறோம். ஆகவே இந்த நாடு இந்த பிரச்சனையை தீர்த்து வைக்கக்கூடிய அளவில் இங்கு யாரும் இல்லை அல்லது முன்னளிக்கக்கூடிய வகையிலே நபர்கள் இல்லை என்பதையே இந்த நிகழ்வுகள் காட்டுகின்றன. ஒருபுறம் வலிந்து காணாமல் ஆக்கப்பட்டவர்கள் 500 நாட்களை கடந்து தங்களுடைய பிள்ளைகளுக்காக போராடி கொண்டிருக்கிறார்கள், காணிகளுக்கு செல்ல வேண்டிய மக்கள் காணிகளுக்காக போராடி கொண்டிருக்கிறார்கள். ஆனால் இராணுவம் சொல்கிறது தாங்கள் 92 வீதமான காணிகளை விடுவித்ததாக. கிட்டத்தட்ட வடக்கு கிழக்கிலே வடக்கு மாகாணத்தில் மட்டும் 60,000 ஏக்கருக்கு மேற்பட்ட காணிகள் இராணுவ வசம் இருந்தது. இதிலே 92 வீதமான காணிகள் விடுவிக்கப்பட்டதென்றால் கிட்டத்தட்ட வடக்கிலே வாழுகின்ற அனைத்து இராணுவ முகாங்களும் எடுக்கப்பட்டிருக்க வேண்டும். வடக்கிலே இருந்த இராணுவ முகாங்கள் அகற்றப்பட்டு அந்த மக்களிடம் காணிகள் வழங்கப்பட்டிருக்க வேண்டும். ஆகவே இது ஒரு முழுமையான பொய்யை இராணுவத்தினரால் சொல்லப்படுகிறது. அங்கே வாழுகிற மக்களுடைய காணிகள் அவர்களிடம் ஒப்படைக்கப்படவில்லை. பெருமளவான காணிகளை இராணுவம் தன்னுடைய வசம் வைத்திருக்கிறது. இன்று நேற்றல்ல, இது கடந்த 90ஆம் ஆண்டிலிருந்து பெருமளவான நிலங்கள் இராணுவத்தின் வசம் கையகப்படுத்தப்பட்டதனாலேயே மக்கள் தங்களுடைய நிலங்களுக்கு போக முடியாமல் இருக்கிறார்கள். யாழ்ப்பாணத்திலே இன்றும் கிட்டத்தட்ட 6000 ஏக்கர் காணிகளில் சென்று வாழ்வதற்காக தொடர்ந்தும் தங்களுடைய நிலங்களுக்காக மக்கள் இயங்குகிறார்கள். கிளிநொச்சி மாவட்டத்தினுடைய நகர பிரதேசத்திலே 40 வீதமான காணிகள் இப்பொழுதும் இராணுவத்தினுடைய கைகளில் இருக்கிறது. கிளிநொச்சியினுடைய ஒரு நகர வடிவமைப்பை மேற்கொள்ளவோ அல்லது கிளிநொச்சிக்கான நகர ஏற்பாடுகளை செய்வதற்கோ இராணுவம் தடையாக இருக்கிறது. இராணுவத்திடம்தான் அந்த நிலங்கள் இருக்கின்றன. அதனால்தான் அந்த இடங்களிலே அந்த அபிவிருத்திகளை மேற்கொள்ள முடியாமல் இருக்கிறது. குறிப்பாக அங்கே இருக்கின்ற பல இடங்கள், ஆனை இரவில் இருக்கின்ற புகையிரத நிலையத்துக்கு முன்பாக இராணுவம் ஹோட்டல்கள் அமைத்திருக்கிறது, சலூன்கள் அமைத்திருக்கிறது. கிளிநொச்சி நகரத்திலே இராணுவம் ஹோட்டல்கள் வைத்திருக்கிறது, சலூன்கள் அமைத்திருக்கிறது. யாழ்ப்பாணத்திலே இராணுவம் ஹோட்டல்கள் வைத்திருக்கிறது. அவர்கள்தான் இந்த வேலைகளை செய்கிறார்கள். இதனை விட பல இடங்களிலே, குறிப்பாக கிளிநொச்சி முல்லைத்தீவு மாவட்டங்களில் சிஎஸ்டி என்று சொல்லப்படுகிற சிவில் செக்யூரிட்டி டிவிஷன், இந்த சிஎஸ்டி என்கிற சிவில் பாதுகாப்பு பிரிவினரால் இதனை கேட்டால் இராணுவம் தங்களுக்கு கீழே அவர்கள் இல்லை என்கிறார்கள். ஜனாதிபதி இது பற்றி வாய் திறக்கிறார் இல்லை. பிரதமர் சொல்கிறார் அது ஜனாதிபதிக்கு கீழே தான் இருக்கிறது என்று. அப்படி என்றால் இந்த சிவில் பாதுகாப்பு பிரிவு எவ்வளவு காணிகளை இந்த மண்ணிலே வைத்திருக்கிறது என்பதை இதுவரை இந்த அரசாங்கத்தினால் வெளிப்படுத்தப்படவில்லை. குறிப்பாக கிளிநொச்சி மாவட்டத்தினுடைய முழங்காவில் கஜித்தோட்டம் 2000 ஏக்கர், மன்னார் மாவட்டத்தினுடைய வெள்ளாங்குளம் பண்ணை 1800 ஏக்கர், கிளிநொச்சி மாவட்டத்தினுடைய முக்கொம்பன் தென்னந்தோட்டம் 100 ஏக்கர், கிளிநொச்சி மாவட்டத்தினுடைய தேராவில் சிவில் பாதுகாப்பு திணைக்களம் வைத்திருக்கின்ற தேராவில் தோட்டம் பண்ணை 1200 ஏக்கர், அரசாங்கத்தினுடைய அரசினர் விவசாய பண்ணை, வட்டக்கட்சியில் இருக்கின்ற அரசினர் விவசாய பண்ணை 420 ஏக்கர். இது வடக்கு மாகாண விவசாய அமைச்சுக்கு சொந்தமானது. யுத்தம் முடிந்து இவ்வளவு நாட்கள் நடந்தும் இன்னும் அந்த அரசின் விவசாய பண்ணை அவர்களிடம் விவசாய அமைச்சரிடம் ஒப்படைக்கப்படவில்லை. கேப்பாப்பிளவு விமானப்படை வைத்திருக்கும் காணி முல்லைத்தீவு மாவட்டத்தில் 3000 ஏக்கர், முழங்காவில் கடற்படை முகாம் 800 ஏக்கர், முல்லைத்தீவில் இருக்கின்ற கோத்தபாய முகாம் வட்டுவாகல் 680 ஏக்கர், மன்னார் மாவட்டத்திலே சன்னார் இராணுவ பயிற்சி முகாம் 1500 ஏக்கர், கிளிநொச்சி மாவட்டத்தினுடைய சாந்தபுரம் பண்ணை 680 ஏக்கர், கிளிநொச்சி மாவட்டத்தினுடைய ஜெயபுரம் சிஎஸ்டி பண்ணை 120 ஏக்கர், கிளிநொச்சி மாவட்டத்தினுடைய மலையாளபுரம் பண்ணை 78 ஏக்கர். இவை இராணுவத்தினுடைய வசம் இருக்கின்றன. இவ்வாறு இருக்கிற காணிகள் மட்டுமே கிட்டத்தட்ட 12000 ஏக்கருக்கு மேற்பட்ட காணிகள் இவ்வாறு சிவில் பாதுகாப்பு பிரிவு என்ற போர்வையிலே சிவில் இராணுவத்தினுடைய கைவசம் இந்த காணிகள் கையகப்படுத்தப்பட்டிருக்கிறது. இவ்வாறு காணிகளை வைத்துக்கொண்டு 92 வீதமான காணிகளை விடுவித்திருக்கிறோம் என்றால் அது எவ்வளவு பயங்கரமான ஒரு பொய். இதனை விட யாருமே உட்புகாதவாறு அவர்கள் தடுக்கப்பட்ட நிலையிலே இரணமடுவுக்கு தெற்கு புறமாக இராணுவ குடியிருப்பு மிக துல்லியமாக நடைபெற்றுக் கொண்டிருக்கிறது. 5000 சிங்கள இராணுவத்தினரை குடியேற்றுவதற்கான குடியேற்ற திட்டங்களுக்கான முழு செயற்பாடுகளும் அந்த இடத்திலே நடைபெற்றுக் கொண்டிருக்கிறது. இவற்றுக்கு அப்பாலே இருக்கின்ற பல நிலங்களை இராணுவம் தன்னுடைய வசம் கையகப்படுத்தி கொண்டு செல்வதனால் அங்கே வாழுகிற மக்கள் தங்களுடைய சொந்த நிலங்களில் நிம்மதியாக வாழ முடியாதவர்களாக இருக்கிறார்கள். இவற்றை இராணுவம் ஒரு பக்கம் இந்த நிலங்களை பிடித்திருக்கின்ற அதே நிலையிலே இலங்கையில் இருக்கின்ற சட்ட ரீதியான நிறுவனங்கள், குறிப்பாக வனவள திணைக்களம், வன ஜீவராசிகள் திணைக்களம், கனியவள திணைக்களம், தொல்பொருள் திணைக்களம், தொல்பொருள் அடையாளங்கள், சூழலியல் திணைக்களம், புனித பிரதேசங்கள், சிறப்பு பொருளாதார வலயங்கள், கடலோர காவல் திணைக்களம், இந்த நிலையங்கள் அனைத்துமே பல்வேறுபட்ட இடங்களிலும் இது இன்னென்ன பகுதிகளுக்குரிய காணிகள் என அடையாளப்படுத்தியிருக்கிறார்கள். இலங்கையிலே ஒரு மாவட்டத்தில் மக்கள் எவ்வளவு பேர் குடியேறி வாழ வேண்டும், அந்த இடத்துல எவ்வளவு காடு இருக்க வேண்டும் என்பதற்கு ஒரு வரையறை இருக்கிறது. கொழும்பு மாவட்டத்திலே காடு இல்லை என்பதற்காக அல்லது கேகாலை மாவட்டத்திலே காடு இல்லை என்பதற்காக அதனை கிளிநொச்சியிலேயோ முல்லைத்தீவிலே இருக்கிற மக்கள் குடியிருப்புகளை அவர்கள் குடியேற வேண்டிய பிரதேசங்களை காடுகளாக வைத்திருக்க வேண்டுமெனே வனவள திணைக்களம் அந்த பிரதேசங்களை காடுகளாக அடையாளப்படுத்தி இருக்கிறது, மக்கள் வாழ்ந்த இடங்களை அடையாளப்படுத்தி இருக்கிறது. இதனை விட யாழ்ப்பாணத்தினுடைய பல பகுதிகளில், குறிப்பாக மருதங்கேணி பிரதேசம், சுண்டிக்குளம் பகுதிகளெல்லாம் மக்கள் வாழுகின்ற இடங்களை மையப்படுத்தி அந்த இடங்களிலே வன ஜீவராசிகள் திணைக்களம், பறவைகள் சரணாலயம் என்ற பெயரிலும் வன ஜீவராசிகளுக்கான அடையாளங்களாக அடையாளப்படுத்தி இருக்கிறார்கள். அந்த வகைகளிலெல்லாம் இது ஒரு மிக மிக ஆபத்தான ஒரு சூழல். இந்த இடங்களில் இருக்கிற மக்களுடைய குடிநிலங்கள், அவர்கள் வாழுகின்ற பிரதேசங்கள், அவர்களுக்கான இருப்பிடங்கள் இல்லாமல் அவர்கள் திணறுகின்றார்கள். மிக ஆபத்தான ஒரு நிலையிலே இந்த தமிழர்கள் வாழுகிறார்கள். கௌரவ தலைமை தாங்கும் குழுக்களின் தவிசாளர் அவர்களே, அண்மையிலே நான் வடக்கு மாகாண சபையினுடைய கௌரவ உறுப்பினர் ரவிகரன் அவர்கள் தினக்குரல் பத்திரிகைக்கு அளித்த ஒரு செவியிலே நான் சில விடயங்களை பார்த்தேன். ஒட்டிசுட்டான் ஒதியமலையிலே வைரவர் கோயில், மிகவும் பழமை வாய்ந்த ஒரு வைரவர் கோயில் இருக்கிற இடத்திலே காணப்படுகின்ற அந்த இடத்தில் வைரவர் கோயிலை அழித்து ஒரு புத்த விகாரை அமைப்பதற்கான முழு முயற்சிகளையும் பௌத்த திணைக்களம் மேற்கொண்டு வருகின்றது. அதேபோல நீராவேரி ஏற்றத்தின் பிள்ளையார் கோவிலடியிலே புத்தர் சிலையுடன் கூடிய இடங்கள் அங்கே அபகரிக்கப்படுகின்றது. இதனை விட முள்ளியவளை குமாரபுரம் முருகன் கோயிலுக்கு அருகாமையில் தொல்பொருள் திணைக்களத்துக்கு அடையாளம் என கூறி அங்கே புத்தர் சிலை அமைப்பதற்கான முயற்சிகள் மேற்கொள்ளப்படுகின்றது. குமுளமுனை குறிஞ்சிக்குமரன் கோயில் வளாகத்திலே இரண்டு பிக்குகள் அந்த இடத்தை பார்வையிட்டு அந்த இடத்திலே புத்தவிகாரை அமைப்பதற்கு முயற்சிக்கிறார்கள். கிழக்கிலே தென்னமரவாடி கந்தசாமி மலை என்கிற இடம், அது வெளியோயா என்கிற பகுதியிலே வருகிற கந்தசாமி மலை என்கிற தமிழர்களுடைய பூர்வீக கிராமம், 2012 அப்பொழுது இருந்த ஜனாதிபதி மஹிந்த ராஜபக்ச அவர்கள் தமிழர்களுடைய உறுதிகளை பறித்து சிங்களவர்களுக்கு உறுதி வழங்கிய, வலுக்கட்டாயமாக உறுதி வழங்கிய அந்த கிராமம், அங்கே இப்பொழுது இருந்த பிள்ளையார் ஆலயம் நொறுக்கப்பட்டு அந்த இடத்திலே புத்தர் சிலை கட்டப்படுகிறது. இதேபோல கர்நாட்டுக்கேணி கொக்குளாய் கொக்குத்தொடுவாய் பகுதியிலே இருந்த விநாயகர் ஆலயம் அழிக்கப்பட்டு ஒரு புத்தர் சிலை நீதிமன்ற தீர்ப்பையும் மீறி நடக்கிறது. இவையெல்லாம் இந்த மண்ணிலே தொடர்ந்து நடைபெற்று கொண்டிருக்கிறது. நாங்கள் நல்லிணக்கம் பற்றி வருகிறவர்களெல்லாம் தமிழர்களுக்குத்தான் சொல்கிறார்கள். யார் எவர் மீது குற்றம் புரிந்தார்களோ, அவர்களே யாரை தாக்கினார்களோ, அவர்கள் மீது தாங்களே சமரசம் பேசுகின்றவர்கள் போல அவர்கள் தங்களை காட்டிக்கொள்கிறார்கள். ஆனால் அந்த மக்கள் பாதிக்கப்பட்டவர்களுடைய நிலங்கள் தொடர்ந்தும் பறிக்கப்படுகின்றன, அவர்களுடைய குரல் வலைகள் நசுக்கப்படுகின்றன, அவர்கள் சொந்த நிலத்தை வாழ முடியாமல் இருக்கிறார்கள், அவர்கள் மீது எந்த நேரமும் ஏதாவது ஒரு குற்றங்கள் சுமத்தப்படுகிறது. குறிப்பாக நான் கடந்த வாரம் அறிந்தேன், தென்பகுதியிலே ஒரு பௌத்த பிக்கு ஒரு போலீசாருடைய கழுத்தை நெரித்து கொலை செய்திருக்கிறார். அவர்களை தேடிச் சென்ற போலீசார் மீது அவர் கைக்குண்டு வீசியிருக்கிறார். இந்த நிலைமை வடக்கில் அல்லது கிழக்கிலே நடந்திருந்தால் இன்று அங்கு பெரிய பயங்கரவாதம் என்று சொல்லி இங்கே 25 பாராளுமன்ற உறுப்பினர்கள் செங்கோலை தூக்கியிருப்பார்கள். ஆனால் பௌத்த பிக்கு செய்த காரணத்தால் அது அப்படியே மறைக்கப்பட்டிருக்கிறது. பத்திரிகைகளே, ஊடகங்களே அதனை மறைத்திருக்கின்றன. இதனை விட கிளிநொச்சியிலே இராணுவம் கொண்டு சென்று வளர்த்த புலி அவர்களால் திறந்து விடப்பட்டு 10-12 இளைஞர்களை தாக்கியிருக்கிறது. தங்களுடைய பாதுகாப்புக்காக அவர்கள் அந்த புலியை தாக்கினார்கள் என்ற காரணத்தால் இன்று அவர்கள் கைது செய்யப்பட்டு அவர்கள் பிணையிலே விடுதலை செய்யப்பட்டிருக்கிறார்கள். ஒரு வனஜீவராசியை தாக்கக்கூடாது என்பது நீதிமன்ற தடையாக இருக்கிறது. ஆனால் ஒரு வாய்வேச முடியாத ஜீவனான புலியை இராணுவம், துப்பாக்கியோடு இருக்கிற இராணுவம் எவ்வாறு அதனை தன்னுடைய முகாமிலே வைத்து வளர்த்திருக்க முடியும்? இதனை விட அந்த புலி வளர்க்கப்பட்டதுக்கான ஆதாரத்தை அந்த விலங்குகள் மருத்துவரை வெளியிட்டிருக்கிறார். இதனை கட்டி வளர்த்திருக்கிறார்கள், இதற்கான பல அடையாளங்கள் இருக்கின்றன, இது ஒரு கூட்டிலே வளர்ந்ததுக்கான அடையாளம் என்பதையும் அவர் வெளிப்படுத்தியிருக்கிறார். இதனை கடந்த ஞாயிற்றுக்கிழமை சண்டே ஒப்சோவர் பத்திரிகை கூட ஆதாரங்களோடு வெளியிட்டிருக்கிறது. ஆகவே நாங்கள் ஒன்றை வெளிப்படையாக உணர்ந்து கொள்ள வேண்டும். இந்த மண்ணிலே பல்வேறுபட்ட நெருக்கடிகளுக்கு மத்தியிலே வாழுகிற மக்கள் தங்களுடைய சொந்த நிலங்களில் நிம்மதியாக வாழவும், வலிந்து காணாமல் போன மக்களுக்கு தீர்வு கிடைக்கவும் பல முயற்சிகளை எடுங்கள். இந்த நாட்டிலே யாரும் பொறுப்பு கூறக்கூடியவர்கள் இல்லையா என்று கேட்கிற இந்த சூழலில் பாராளுமன்றத்தில் கூட அதற்கான நீதி கிடைப்பதாக இல்லை. அரசியல் தீர்வும் காணல் நீராக போய்கொண்டிருக்கிறது. இன்று கூட நடந்த கூட்டத்தொடர் கூட நம்பிக்கையற்று போயிருக்கிறது என்ற கேள்விதான் வருகிறது. ஆகவே இந்த நாட்டில் நீதியும் நியாயமும் தீர்வும் எப்பொழுது கிடைக்கும்? இந்த மக்கள் எப்பொழுது தங்களுடைய சொந்த இலங்கைக்கு செல்வார்கள்? அரசாங்கம் இதற்கான பதிலாக எண்ணத்தை வைத்திருக்கிறது? ஆகவே கௌரவ தலைமை தாங்கும் கௌரவ தவிசாளர் அவர்களே, இந்த நாட்டில் இருக்கின்ற மக்கள் இன்னொரு தேசிய இனம் தன்னுடைய மொழி நில அடையாளங்களோடு நிம்மதியாக வாழ வேண்டுமானால் அரசாங்கம் தன்னை அர்ப்பணிப்போடு செயலாற்ற தயாராக வேண்டும். வெறும் பேச்சுக்களோடு அல்ல, தன்னுடைய இதய சுத்தியான வெளிப்பாடுகளை நல்லிணக்கம் என்பதை செயலிலே காட்ட அரசாங்கம் முன்வர வேண்டும். இதில் ஜனாதிபதியும் பிரதமரும் தன்னுடைய நல்லிணக்கம் என்ற சொல்லுக்கப்பால் செயல்பாட்டிலே தாங்கள் வெளிப்படுத்த வேண்டும் என்று கூறி நிறைவு செய்கின்றேன்.
கரு நியோஜகாரக சபா சபாபதித்துவணி இத்தாம வெதகத் பணத் கெட்டும்பத் கீபியாக் சாகச்சாவட்ட கண் அவஸ்தாவே அதாஸ் தெக்கீமட்ட மட்ட விதகட லபாதீம சம்பந்தேங் பிரதமேன் மிஸ்துதி வந்த வேணும். கரு நியோஜகாரக சபா சபாபதித்துவணி மீட பேர அப்பே முதல் ராஜ்யமதித்துமா ඉතාම පැහැදිලිව මේ පනත් කෙටුම්පත් ගෙනීමේ අවශ්‍යතාවය සහ වර්තමානයේ රජය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන පිළිබඳ කරුණු පැහැදිලි කළා. කරු නියෝජ්‍යකාරක සභා සභාපතිතුමනි මේ එතුමාගේ කතාව වුණත් හිට වෙනකොට සමහර විට අර්ථ දක්වන්න උත්සාහ කරන්න පුළුවන්. එතුමගේ කතාවේ සඳහන් කළා දැන් දැනුමට ඒ වගේම අධ්‍යාපන සහතිකේ ලබා ගැනීමට වඩා ඒ අයට තියෙන සමාජ පිළිගැනීම සහතිකයට තියෙන සමාජ පිළිගැනීම වගේම මේ රටේ ව්‍යවසායකින්ටත් ඒ හා සමාන පිළිගැනීමක් තියෙන්න ඕනේ කියලා. සමහරට මේක වැරදි විදියට හෙට අනිද්දා වෙනකොට අර්ථකථනය වෙන්න පුළුවන්. නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි අද ලෝකේ දොරටු විවෘත වෙලා තියෙන නවීන ලෝකේ දැනුම කුසලතාවය ඇති කෙනාට ඉදිරියට යන්න පුළුවන් විදියට අපෙත් අධ්‍යාපන ක්ෂේත්‍රයත් ඒ වගේම අපේ සමාජ පරිසරයත් රජයක් විදියට මූල්‍ය ආයතන ආදිය අපේ තරුණ පරම්පරාවට ලබා දෙන සහයෝගයක් ඊට සමගාමීව පෙළගැසිය යුතුව තියෙනවා. නියෝජ්‍යකාරක සභා සභාපතිතුමනි දැන් අපේ රටේ උපාධිය ගත්තොත් විශේෂයෙන් කලා උපාධියක් වගේ ගත්තොත් අපි දන්නවා කලා උපාධිය ලබා ගන්න තෙක් අපේ ශිෂ්‍ය පරම්පරාව විශාල කැපවීමක් විශාල මහන්සියක් ඒ උපාධිය ලබා ගැනීම වෙනුවෙන් සිදු කරනවා. ඒ වගේම රජයත් පෞද්ගලිකව ඒ දරුවගේ පාර්ශ්වයේ මව්දෙමව්පියෝ ආදියත් ඒ වෙනුවෙන් විශාල පිරිවැයක් කරනවා කැපවීමක් කරනවා. හැබැයි උපාධිය ලබා ගත්තට පසුවත් ඔවුන්ට ඊළඟ තියෙන දැවෙන ප්‍රශ්නේ තමන්ගේ අනාගතයට මුහුණ දෙන්නේ කොහොමද කියන එක. තමන්ගේ අනාගතය ගොඩනගා ගන්නේ කොහොමද කියන එක. බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නෙත් ඉලක්ක කරන්නෙත් කෙසේ හෝ රජයේ රැකියාවක් ලබා ගන්නෙ. අපි දන්න උපාධිධාරීන් උපාධිය ලබා ගත්තට පසුව ඊළඟ ඒගොල්ලොන්ගේ මෙහෙයුම බවට පත් වෙන්නේ ඒගොල්ලොන්ගේ එකම බලාපොරොත්තුව බවට පත් වෙන්නේ කෙසේ හෝ රජයේ රැකියාවක් ලබා ගන්නෙ. විවිධ සංවිධාන හරහා සංවිධාන ගොඩනගාගෙන උපවාස උද්ඝෝෂණ සත්‍යාග්‍රහ මේ ආදී අපි දකිනෝ බොහෝ වෙලාවට සිදු කරන එක. හැබැයි අපේ රටේ මේ උපාධිය ලබා ගන්න අයගෙන් 100ට කී දෙනාද උත්සාහ කරන්නේ කල්පනා කරන්නේ තමන්ගේ කියලා කිසියම් හෝ ව්‍යවසායකයක් ව්‍යවසායකත්වයක් ගොඩනගාගෙන යම්කිසි ව්‍යාපාරයක් ගොඩනගාගෙන මේ රටේ නිෂ්පාදනයට මේ රටේ අපේ ශ්‍රම බලකායට එකතු වෙලා කිසියම් හෝ ආර්ථිකයට ශක්තියක් වෙන ගමන් තමන්ගේ ජීවිතයත් ගොඩනගා ගන්න පැත්තකට යොමු වෙන්නේ අපේ උපාධිධාරීන්ගෙන් විශේෂයෙන්ම කලා උපාධි ආදී ලබා ගන්න අයගෙන් 100ට කී දෙනාද කියන එක අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මම හිතනවා මම මේ සියල්ල සඳහන් කරන්න උත්සාහ කරේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන වැඩසටහන හඳුන්වා දීමේ මුදල් අමාත්‍යංශය අද පක්ෂපාත ભેදයකින් තොරව ඕනෑම කෙනෙකුට රාජ්‍ය බැංකුවලටත් ඒ වගේම ඇතැම් පුජ්‍යලික බැංකුවලටත් ගිහිල්ලා මේ වැඩසටහනට අවතීර්ණ වෙලා කිසිදු පොලී ගැවීමකින් තොරව ලක්ෂ 15ක් වාගේ මුදලක් ලබාගෙන තමන්ට කියලා උපාධියක් තියෙනවා නම් තමන්ට කියලා යම්කිසි විදියක ව්‍යාපාරයක් ගොඩනගා ගන්න නිෂ්පාදන කර්මාන්තයක් ගොඩනගගන්න. ඒ තුලින් තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගෙන තමන්ගේ ජීවිතයත් සාර්ථක කරගන්න ගමන් ගොඩනගා ගන්න ගමන් රටටත් යම්කිසි දායකත්වයක් පළදායි ලෙස යම්කිසි දායකත්වයක් දෙන්න පුළුවන් වැඩසටහනක් මේ තුල නිර්මාණය කරලා තියෙනවා. මේ මම සඳහන් කළේ එක කාරණයක් විතරයි. තවත් බොහෝ කාරණා මේ වැඩසටහන තුල තියෙනවා. ඉතින් මුදල් අමාත්‍යාංශය අද එබඳු වැඩපිළිවෙලකට ගමන් කරලා තියෙනවා. අද සමහර උදවිය විවිධ විදියට නිර්දය ලෙස විවේචනය කරන්න උත්සාහ කරමින් ඉන්නවා. ගම්පෙරළිය වැඩසටහන නියෝජකාරක සභා සභාපතිතුමනි මෑත කාලේ නිදහසෙන් පස්සේ නිර්මාණය කරපු ඉතාමත්ම වැදගත් අපේ රටේ වැව් ටික සකස් කරගන්න ඒ වගේම අපේ පරිසරය ආරක්ෂා කරගන්න ගමන් ගමට පොඩි හරිත ගම්මානයක් හඳුන්වලා දෙන්න ගමේ පන්සල දුප්පත් පන්සල දියුණු කරන්න පන්සල කෝවිල දියුණු කරන්න පල්ලිය දියුණු කරන්න ඒ විතරක් නෙවෙයි විදුලිය නැතිව ඉන්න සියලු දෙනාට විදුලිය ලබා ගන්න බැරුව ඉන්න සියලු දෙනාට විදුලි බලය සෑම නිවසකටම ලබා ගන්න වහල සකස් කරගන්න බැරුව වහල දිරාපත් වෙලා ඉන්න අහිංසක දුප්පත් මිනිස්සු වෙනුවෙන් ස්ථිර වහලක් හදලා දෙන්න මේ ආදී අපිට ඉතාමත් අවශ්‍ය මානයන් කෙරෙහි ගම්පෙරළිය වැඩසටහන තමන්ගේ දෑස දිගු කරලා තියෙනවා. ඉතින් අපි ඒ ගැන සතුටු වෙනවා. අද අපේ කුඩා ග්‍රාමීය මාර්ග රටේ ආර්ථිකයට බෙහෙවින් උපකාර වෙන කුඩා තේවතු හිමියන් ඒ වගේම වෙනත් ගොවීන් ආදී අපේ රටේ නිෂ්පාදනයට ඒ වගේම ජාතික ආදායමට බොහෝ සෙයින් දායක වෙන පිරිසින්න අපේ ගම්වලට සේවය කරන්න පුළුවන් වැඩසටහනක් බවට මේ වැඩසටහන අපට හඳුන්වලා දෙන්න පුළුවන්. කරු නියෝජ්‍යකාරක සභා සභාපතිතුමනි මම ඒ නිසා ප්‍රකාශ කරන්න කැමති කවුරුත් මේ වෙලාවේ වාද ભેදයකින් තොරව මේ වැඩසටහන ධෛර්යමත් කළා මේ වැඩසටහන ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය පැන නැගිලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න කැමති දේශපාලන ભેදයකින් තොරව ඕනෑම පුජ්‍යලේකුට මේ වැඩසටහනට එකතු වෙලා තමන්ගේ අදහස් සුදහස් ලබලා දීලා මේ වැඩසටහන සාර්ථක කරගන්න පුළුවන් මාර්ගයක් විවෘත වෙලා තියෙනවා. නියෝජකාරක සභා සභාපතිතුමනි අපි ගත කරා එක යුගයක් මට මතකයි. විවිධ වැඩසටහන් ආවා ගම නැගුම කිව්වා මග නැගුම කිව්වා විවිධ විදියේ වැඩසටහන් ඇවිල්ලා බෝඩ් ගහලා අද ඒ ගම්වල සමහර වෙලාවට ඉතුරු වෙලා තියෙන ගහපු බෝඩ් එක විතරයි. කරපු සමහර සම්වර්ධන ව්‍යාපෘති අසාර්ථකයි. විශාල මුදලක් රටේ මහජන මුදල් කාබාසිරිය වෙලා තියෙන විනාශ වෙලා තියෙනවා. සමහර පළාත් පාලන ආයතනවල හිටපු මහජන නියෝජ්‍යෝ මේ කොන්ත්‍රාත්කරුවෝ හැටියට ක්‍රියා කළා. මේ සියල්ල අද විනාශ මුඛයට ගිහිලා තියෙන කරපු සම්වර්ධන ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම ගම්බල අසාර්ථක වෙලා තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ වැඩසටහන ගම්පෙරළිය කියන වැඩසටහන මහජන මුදල් ආරක්ෂා කරගෙන හුදු කොන්ත්‍රාත්කරුවන් සන්තෝෂ කරන ඒ අයගේ බඩකට පුරවන ව්‍යාපාරයක් බවටපත් නොවි ජනතාවට මේ වියදම් කරන මුදලෙන් ගමට ගමේ වැඩ ටික ඉතාම සාර්ථකව ඉටු කරගන්න පුළුවන් වැඩසටහනක් බවට පත් වෙයි කියලා. නියෝජකාරක සභා සභාපතිතුමනි මට ලබා දුන්නු අවස්ථාව ගැන ස්තුතිවන්ත වෙමින් මේ වැඩසටහන ඉදිරියට කරගෙන යන්න මුදල් අමාත්‍යාංශයට කිසියම් විදියක රටේ ආර්ථිකය ශක්තිමත් කරගෙන බදු ආදායම වැඩි කරගෙන ඉස්සරහට යන්න අවශ්‍යකම තියෙනවා. ඒ වෙනුවෙන් අපේ ශක්තිය ලබා දිය යුතුයි කියන එක ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔනරබල් මිසෙස් සුමේදා ජී ජයසේන.
ගරු සභාපතිතුමනි ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන පනත ඉදිරිපත් කරන මේ අවස්ථාවේදී ඊට සමගාමීව අද රටේ පවතින අනෙකුත් බදු පිළිබඳව වචන කීපයක් කතා කිරීමට මම මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා. 2009 අංක 9 දරන ජාතික ගොඩනැගීමේ පනතට 2016 වසරේත් 2017 වසරේත් ඒ වගේම අන්තිම වතාවට 2018 වසරේත් සංශෝධන ජාතික ගොඩනැගීමේ මේ පනතට සංශෝධන ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ රාශියක් සංශෝධන ගෙනාවත් දේශීය වශයෙන් නිෂ්පාදකයාගේ භාණ්ඩවලට අද විශේෂයෙන්ම විදේශ රටවලින් අපේ රටට ආනයනය කරන භාණ්ඩවලටත් අද විශාල බදු සහන ලබා දී තිබුණත් අද රටේ සියලුම ජනතාව පිට විශාල බදු බරක් පැටවී තිබෙනවා. 2017 වසරේ ජනරජ ගැසට් පත්‍රයට අනුව ලිබරල්වාදී ප්‍රතිපත්ති විශේෂයෙන් පදනම් කරගත් අපේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රතිපත්ති අනුගමනය කරමින් ගරු අපේ හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමන් 2018 අයවැය යෝජනා මගින් මධ්‍යම පාන්තිකයා මෙන්ම දෛනික මුදලක් උපයන ගොවියා, කම්කරුවා හා සුළු පරිමාණයේ ව්‍යාපාරිකයා සුළු ගොවියා සහ ව්‍යාපාරිකයා ද සොයන් රැකියාවල නියුතු මේ ව්‍යාපාරිකයින්ද ඒ වගේම කලාකරුවන් ගත්කරුවන්ද විශ්‍රාමිකයාද කොටින්ම සමස්ත වැඩ කරන සියලුම ජනතාවට අද ජනතාවම අද සූරා කෑමට ලක් කරන බදු බරක් ඔවුන් පිට පටවලා තිබෙනවා. 2018 අප්‍රේල් මාසයේ පළවෙනි දින සිට මෙම අසාධාරණ බදු ක්‍රමය ක්‍රියාත්මක වීම නිසා සියලු ශේෂ්ත්‍රවල නියැලෙන ජනතාවට ඉතාමත්ම ආර්ථික හා ජීවන දුෂ්කරතාවයන් ජනතාව ආර්ථික හා ජීවන දුෂ්කරතාවයන්ට විශේෂයෙන්ම පත් වෙලා තිබෙනවා. සියලුම ශේෂ්ත්‍රවල නියැලෙන ජනතාව අද ඉතාමත්ම පීඩාවට පත් වෙන අවස්ථාවක්. ජනතාවට අත්‍යවශ්‍ය කරන භාණ්ඩවන ආහාර ද්‍රව්‍ය, බේත් හේත්, ඉන්ධන, ගෑස්, කිරිපිටි මිල අද ඉතාමත්ම ඉහළ මිලක්, විශේෂයෙන්ම මේ බදු ප්‍රශ්නය නිසා ඉහළ මිලක් වියදම් කරලා ඒ අයට ගන්නට සිදු වෙලා තියෙනවා. මේ නිසා අපි බලනකොට රට පුරාම සෑම තැනකම වගේ අද ගෙවල්වල ජීවත් වෙන ගෘහිණියන් දරුවන් ඉතාම අසරණ තත්ත්වයකට පත්වෙච්ච අවස්ථාවක්. ඒ වගේම මත්පැන් හා දුම් වැටි භාවිතය අඩු කිරීම සඳහා කියමින් විශේෂයෙන්ම වක්‍රබදු අසීමිතව වැඩි කිරීම නිසා හොර මත්පැන් නිෂ්පාදනය කිරීම අපේ රටේ වැඩි වෙලා තිබෙනවා. ඒ වගේම අලවියත් ඒ වගේම කුඩු ජාවාරමුත් රට තුළ තදින්ම ක්‍රියාත්මක වෙනවා. අද දේශීය නිෂ්පාදකයාගේ නිෂ්පාදනවලට කිසිම අගයක් නැහැ. රබර් ගොවියා, ගම්මිරිස් ගොවියා අද රබර් ටික විකුණ ගන්න බැරුව, ගම්මිරිස් ටික විකුණ ගන්න බැරුව ඉතාමත්ම අසරණ වෙලා. මේක මොනරාගල දිස්ත්‍රික්කයේ වගේ නියෝජනය කරන අපි දකින දෙයක් තමයි. මේ ප්‍රදේශවල වැඩි දිනේ පහුගිය වකවානුව තුළ රබර් වගාවෙන් සහ මේ ගම්මිරිස් වගාව තුළින් හොඳ මේ ගොවීන් ඉතාමත්ම ආදායමක් හොඳ ආදායමක් ලැබලා හොඳ ආර්ථිකය ඒ අය දියුණු තත්ත්වයකට පත් කරගෙන හිටපු අය අද ඉතාමත්ම අසරණ තත්ත්වයට පත් වෙලා තිබෙනවා. රබර් කිරි ටික විකුණ ගන්න බැරුව රබර් කිරිවලට තිබුණ මිල නිසා පහත වැටීම නිසාත් ඒ වගේම ගම්මිරිස් විදේශ රටවලින් අපේ රටට ආනයනය කරන නිසා අපේ ගම්මිරිස් ගොවියාටත් අද ඒක හරි මිලකට විකුණ ගන්න බැරුව දුෂ්කරතාවයන්ට පත් වෙලා සිටිනවා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා මේ පිළිබඳව පහුගිය දිනවල කතා කළා ගම්මිරිස් පිටරටින් ගෙනේම විශේෂයෙන්ම නතර කරනවා කියලා. මේ වෙන කොටත් මම දන්න තරමින් තාම එම පිටරටින් ගෙන්වීම නතර කළා නෑ කියලා මම විශ්වාස කරන්නේ. ඒ වගේම අද රබර් ගොවියා රබර් ටික කපලා කිරි ටික විකුණලා මං තනි විශාල මහා පරිමාණයේ ව්‍යාපාර කරන අය නෙවෙයි, වගාවන් කරන අය නෙවෙයි. ඒ කිරි ටික කපලා විකුණ ගන්න යද්දිත් කිරි ටික සමහර මිලට දෙද්දිත් ඒකටත් වැට් බද්දක් වැට් එකක් අය කරන්නට කටයුතු කරලා තිබෙනවා. මේ රටේ ප්‍රමුඛ ආයතන ඒකාබද්ධ කරගනිමින් ඒ තුළ සිදුවන ගනුදෙනු ජාලගත කොට පුජ්‍යලයා බදු දැල්ට හසුකර ගැනීමේ උත්සාහයක් පවතින බවට දැනට තොරතුරු වාර්තා වෙනවා. මේ කටයුත්ත දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව හරහා සිදු කිරීමට කටයුතු කරමින් යන බවත් දැනගන්නට තිබෙනවා. වාර්ෂික ආදායම ලක්ෂ 5කට වඩා වැඩි වුවන් හඳුනා ගැනීම විශේෂයෙන්ම මේ තුලින් සිදු කරන්න බලාපොරොත්තු වෙන බව දැනගන්නට තිබෙනවා. මේ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව, විදුලි බල මණ්ඩලය, ඉඩම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වැනි ඒ වගේම භූ විද්‍යා හා පතල් කාර්යාංශය ආයෝජන මණ්ඩලය රේගු ආදී ආයතන 32ක් උපයෝගී කරගෙන වර්ෂයකට ලක්ෂ 5ක ආදායමක් උපයන අයටත් බදු විශේෂයෙන් බද්දක් රජයට අය කිරීමේ වැඩපිළිවෙලකට සූදානම් වෙන බව දැනගන්නට තිබෙනවා. ඒ වගේම අවුරුදු 18ට වැඩි සියලුම දෙනාට පාසල් දරුවන්ට පවා ආදායම් කියන්නේ බදු ලිපි ගොනුවක් විශේෂයෙන්ම සකස් කරන්නට අද කටයුතු කරලා තිබෙනවා. වයස අවුරුදු 18 කියන්නේ පාසල් යන වියේ පසු වෙන නැත්නම් පාසල් යන දරුවන්. ඉතින් පාසල් යන දරුවන්ටත් අද බදු ගොනුවක් අය මේ ඇරලා ඒ තුරින් ඉදිරියේදී විශේෂයෙන්ම බදු අය කිරීමට කටයුතු කිරීම මම හිතන්නේ ඉතාමත් අසාධාරණ දෙයක්. දරුවන්ට අද අධ්‍යාපනය ලබා දෙන දෙමව්පියන් මොනතරම් වෙහෙසක් දරනවද? මුදල් උපයන්න විශාල මුදලක් අධ්‍යාපනය වෙනුවෙන් ඒ අය වැය කරන්න සිදු වෙලා තියෙන මේ අවස්ථාවේදී මම හිතන්නේ ඒකත් ලොකු ප්‍රශ්නයක් වේවි ඉදිරියට. අද බැංකු පොලි අනුපාතය 15% සිට 20% දක්වා වැඩි වෙලා තිබෙනවා. ඒ වගේම ව්‍යාපාර වලට ණය ලබාගත් අය 10%, 12% අනු කියන්නේ පොලියට ව්‍යාපාර සඳහා ණය ලබාගත් අයගේ මුදල ණය ලබාගත් පසුව දැනට 15% වැඩි පොලියකට වැඩි කරලා තියෙනවා. ඒක මම හිතන්නේ සෑම බැංකුවකින් වගේ දැන් ඒ බදු වැඩි කරලා තිබෙන එක කරලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ණය ලබාගෙන ව්‍යාපාර ආරම්භ කරලා කරගෙන යන අය බොහෝම අසරණ තත්ත්වයට පත් වෙලා බැංකු ණය ගෙවා ගන්න බැරුව හදාස් මේ පත් වෙලා ඉන තත්ත්වය පිළිබඳව මම හිතන්නේ මුළු රටේම ජනතාව සෑම අවස්ථාවකම අපි සමග කතා කරනකොට සාමාන්‍ය ජනතාව කතා කරන සෑම අවස්ථාවකම ඒ අය කියන දෙයක් තමයි මේ බදු වැඩි කිරීම නිසා අපිට අද ව්‍යාපාර කරගෙන යන්න බෑ. කුඩා පරිමාණයේ සහ මහා පරිමාණයේ ව්‍යාපාර සියල්ලක්ම වැසී යන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. මේ ණය ගෙවා ගන්න බැරුව. ඒ වගේම ස්වයං රැකියා ව්‍යාපාර කරන අය සුළු වශයෙන් කරන ස්වයං රැකියා ව්‍යාපෘති කරන අයටත් අද විශේෂයෙන්ම බද්දක් පනවන තැනට ඇවිල්ලා තිබෙනවා. ජීවන වීදම ඉහළට නැගලා අද එළවලු ගත්තම එළවලු වල මිල හැම එළවලුවක්ම කිලෝ එක රුපියල් 300ට වැඩි අධික මිලකට ඉහළ ගිහිල්ලා තිබෙනවා. අපේ රටේ දේශීය කර්මාන්ත විශේෂයෙන්ම හෝටල් ව්‍යාපාර වැනි මුලින් සඳහන් කළා වගේ ඒ අය බැංකු ණය ලබාගෙන කර්මාන්තකරුවන් ගත්ත අය සියලුම දෙනා අසරණ වෙලා බදුබරින් අද මිරිකිලා ඉන්න අවස්ථාවක්. මෙම කර්මාන්ත කරුවන් නගා සිටවන වැඩපිළිවෙලක් කරන්න විශේෂයෙන්ම කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. සුළු ව්‍යාපාරවලින් අය කරන බදු නවතා ඔවුන්ට ධෛර්යය දෙන්න. මේ හැම දෙයකින්ම වැඩි වශයෙන් පීඩාවට පත්වන්නේ අපේ රටේ කාන්තාවන් හා දරුවන්. අද රටේ බදු නොගෙවන බදු ගෙවීමට ඉතාමත්ම සුදුසු ව්‍යාපාරිකයින් ඒ අය තමුන්ගේ ව්‍යාපාරය පිටට දැනෙන්නේ නැතුව පේන්නේ නැතුව හංගගෙන කරන ව්‍යාපාර තුළින් විශාල ආදායමක් උපයන ව්‍යාපාරිකයෝ අපේ රටේ ඉන්නවා. අන්න ඒ අය හොයාගෙන ගිහිල්ලා හරියට හඳුනාගෙන ඒ අයගෙන් බදු අය කිරීමේ වැඩපිළිවෙලක් කරනවා නම් ඇත්තටම රටට ආදායමකුත් විශේෂ මේ තුළින් උපයා ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම අද බැංකු පොලි ඉතාම අධික නිසාත් ඒ වගේ බැංකුවල තැන්පත් කරන මුදල් වලටත් බද්දක් විශේෂයෙන්ම බද්දක් ගහලා තියෙන නිසා අද මේ බැංකුවල මුදල් තැන්පත් කිරීම ඉදිරි මම හිතන්නේ අනාගතයේදී බොහෝ තැන්වලදී තැන්පත් කිරීම සම්පූර්ණයෙන්ම නතර වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ අය මේ මුදල් වලින් මොකක් හෝ දෙයකට යොදවලා තැන්පත් කිරීම නතර කරන්න පුළුවන් නතර කරાવી. එහෙම වුණොත් මම හිතන්නේ සියලුම මේ බැංකු කඩාවැටීමේ අවදානමකට ලක් වෙන අවස්ථාවක් බවට පත් වේවි කියලා අපේ විශ්වාසය. ඒ වගේම අද පාරට බැස්සම හැම කෙනෙක්ම කියන දෙයක් තමයි කම්කරුවන්ට වැඩ නැහැ, ඒ වගේම ඉංජිනේරුවන්ට වැඩක් නැහැ, කොන්ත්‍රාත්කරුවන්ට වැඩක් නැහැ, රටේ ඉදිකිරීම් සියල්ලක් නතර වෙලා ව්‍යාපාර ඉදිරියට ඉස්සරහට යන්නේ නැහැ. ඉතින් මේ වගේ දේවල් තමයි අපිට අහන්නට දකින්නට ලැබෙන්නේ බොහෝ තැන්වලින්. ඒ වගේම රජයේ යම් යම් ඉදිකිරීම් සුළු වශයෙන් හෝ කරන ඉදිකිරීම් වලට ඒ අය බලාපොරොත්තු වෙන නැත්නම් ඒ කොන්ත්‍රාත්කරුවන් බාරගත්ත ඒ කොන්ත්‍රාත්තුවේ මුදල් ඒ අයටත් නොලැබීම නිසා මම හිතන්නේ මාස 6-7 අවුරුදු දක්වා ඒ මුදල් ලබා ගන්න බැරුව ඒ අය මම විශාල වශයෙන් පීඩාවට පත් වෙලා ඉන්නවා. ඉතින් ඔවුන්
තුමිය ඔබතුමාට විනාඩි 2ක් තියෙනවා.
ඔව් ගරු සභාපතිතුමනි. ඒ වගේම තවත් අපේ රටේ විශේෂයෙන් මේවැනි තත්ත්වයන් උඩ ආයෝජක එන්න උත්සාහ කළත් ආයෝජකේ ආවත් බොහෝ තැන්වලදී අපේ රටේ පවතින නීති රීති අනුවත් ඒ අයට ආයෝජනය කරන්නට යම් යම් අවස්ථාවලදී ඒ අය ඉඩම් බලාපොරොත්තු වෙනවා නොඑක් දේවල් රජයේ අනිකුත් ආයතනවලින් බලාපොරොත්තු වෙන ඒ සහන ඉතා ඉක්මනින් මේ ව්‍යාපාර ආරම්භ කරන්න උත්සාහ කළත් සමහර බොහෝ තැන්වලදී ඒ අයට ඒ අවස්ථාවලදී ඒ අදාළ කාරණාවලට අවශ්‍ය දේ ලබා ගන්න බැරි වුණාම ඒ අය නැවත ඒ ආයෝජන සියල්ලම හකුලාගෙන අපේ රටෙන් නැවතත් යනවා. එවැනි තත්ත්වයක් බොහෝ තැන්වල අද අපේ රටේ ඇති වෙලා තිබෙනවා. අතිගරු මම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම තවත් මතක් කරන්න කැමතියි අපේ ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා ප්‍රකාශ කළා මුදල් නියෝජ්‍ය අමාත්‍යතුමා අද අපේ අතිගරු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ විශේෂයෙන්ම ග්‍රාම ශක්ති වැඩසටහන තියෙනවා. ඒ වගේම මංගල සමරුවේ අමාත්‍යතුමාගේ ගම්පෙරළි වැඩසටහනත් මේ වැඩසටහන් තුළ දැන් ජනාධිපතිතුමාගේ වැඩසටහන් තුළ ග්‍රාම ශක්ති කියන වැඩසටහන තුළ මම හිතන්නේ දිස්ත්‍රික්කවලට එක් එක් පළාත්වලට ගිහිල්ලා එතුමා සංවිධානය කරමින් ඒ පළාත් නගා සිටුවීම් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න එතුමා උත්සාහ දරනවා උත්සාහ කරනවා. ඒ වැඩපිළිවෙල හරියාකාරව ක්‍රියාත්මක වෙනවා නම් බොහෝ දුරට ජනතාවගේ ප්‍රශ්න රාශියක් විසඳෙන බව අපිට මතක් කරන්න පුළුවන්. ඒ වගේම මේ මංගල සමරුවේ මැතිතුමා ඉදිරිපත් කළ ගම් පෙරළිය වැඩසටහන මොණරාගල දිස්ත්‍රික්කෙන් තමයි පළමුවෙන්ම ආරම්භ කරලා තියෙන්නේ එතුමා. ඒ වගේම නියෝජ්‍ය අමාත්‍යතුමා සඳහන් කළ ආකාරයට මේ ගම් පෙරළිය කියන වැඩසටහන තුළ විවිධ ආකාරයේ වැඩසටහන් රාශියක් ඒ තුළ ක්‍රියාත්මක කරන්නට දැනට කටයුතු කරලා තිබෙනවා. මම හිතන්නේ මේ කටයුතු කිරීම තුළ හරියාකාරව මේ වැඩසටහන හරියට ක්‍රියාත්මක වෙනවා නම් බොහෝ දුරට අපේ දේශීය කර්මාන්තකරුවන් සහ අනිකුත් රජයේ ණය ලබාගෙන විවිධ විදිහේ ව්‍යාපෘති සහ අනිකුත් කෘෂිකාර්මික කටයුතු කරන්න බලාපොරොත්තු වෙන අයගේ මං හිතන්නේ ගොඩක් දුරට බලාපොරොත්තු ඉෂ්ට කර ගන්නට පුළුවන් විදිහේ වැඩසටහනක් තමයි මේ යෝජනා කරලා තියෙන්නේ. වැඩසටහන බොහොම හොඳයි. හරියාකාරව මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා නම් උපාධිධාරී ළමයින්ට විශේෂයෙන්ම උපාධිධාරී අයට ණය ලබා දෙනවා කියලා තිබුණා 115ක ණයක් පොඩි රහිත ණයක්. මම ඒත් ගරු අමතුමයන් අහන්නට කැමැති මේ උපාධිධාරියෙක් මේ ණය ලබාගෙන රැකියා විරහිත අයටද මේ ණය ලබා දෙන්නේ? විරහිත අයට නම් කොහොමද ණය නැවත ගෙවන්නේ? පොඩි නැති වුණත් ඒ අයට ණය ගෙවන්න ක්‍රමයක් තියෙන්න ඕන. ඒ වගේම උපාධිධාරීන්ට විශේෂයෙන්ම රැකියාවක් ලබා දෙන්න කියන ඉල්ලීම අපි මේ අවස්ථාවේදී මතක් කරනවා. විශාල පිරිසක් අද රටේ ඉන්නවා උපාධිධාරීන් රැකියා අහිමි වෙලා ඉන්න නැතුව ඉන්න. පහුගිය දවස්වල මම හිතන්නේ රැකියා ලබා දෙන්නට කටයුතු කරලා තිබුණා ඒ අයට. ඒ සම්මුඛ පරීක්ෂණවලදී බොහෝ දෙනෙකුට වයස වැඩි අවුරුදු 35ට වැඩි අයට උපාධි පත්වීම් ලබා දෙන්නේ නැති බව දැනගන්න තියෙනවා. එතෙන්ම උපාධියක් ලබාගෙන රැකියා නොලබුණු නිසා ඉච්චර කාලයක් ඒ අය වයසගත වෙලා තින්නේ. ඒ නිසා ඒ අයට ලබා දීම ඉතාම වැදගත්. අපේ රජයේ කාලේ මම හිතන්නේ වැඩිම වයස තිබුණ අයට තමයි ඉස්සෙල්ලාම උපාධිධාරී පත්වීම් ලබා දුන්නේ. ඒ ආකාරයට අසාධාරණයක් නොවන විදිහට සියලුම උපාධිධාරීන්ට රැකියා ලබා දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා නම් ඉතාමත්ම හොඳයි. ඒ වගේම අර 6%ක් සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා 6%
කාලය අවසානයි.
ලබා දීමේ ව්‍යාපෘතිය හරියාකාරව ක්‍රියාත්මක වෙනවා නම් ඒ තුළ මම හිතන නැවත වතාවක් අපේ ව්‍යාපාර කඩාවැටෙන අයටත් දිරිමත් කරගෙන ඉදිරියට යන්න පුළුවන්කම ලැබේ. ඒ නිසා ඒ වගේම ඒ ගම්පෙරළේ ව්‍යාපෘතියේ යෝජනා කරලා තියෙන යෝජනා රාශියක් ඇත්ත මම හිතනවා පක්ෂවේදීකින් තොරව සියලුම දෙනාගෙන් යෝජනා නම් ලබාගෙන තිබෙනවා දැනට. ඒ යෝජනා මම හිතන්නේ දේශපාලන පැතිවලින් විග්‍රහ කරන්නේ නැතුව සියලුම ජනතාවට සේවයක් වෙන ආකාරයට සටක් වෙන ආකාරයට ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා මම ගරු මුදල් අමාත්‍ය මංගල සමරවිල් මැතිතුමාගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් මේ අවස්ථාවේදී ඒ ගම්පෙරළිය තුලින් හෝ අපේ රටේ වසර 3ක පමණ කාලයක් තිස්සේ රටේ නොවුනේ සංවර්ධනය ගම්වල ක්‍රියාත්මක කරලා ජනතාව නගා සිටීමේ වැඩපිළිවෙලක් කරලා අපේ රට දියුණු කරනවා නම් ඉතාමත් හොඳයි කියලා යෝජනා කරමින් අනිහඬ වෙනවා.
බොහොම ස්තුතියි.